SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ තත්විත්ති විමසීම හිමනම් අපි දැන් ආරම්භ කරමු. සුපුරුදු පරිදි සිකුරාදා දවසේ ලෝ වටා විශේෂාංගයෙන්. සූදානම් ඉන්න ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා AFP ප්‍රවෘත්ති ජාලාව නියෝජනය කරමින්. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි ඇමරිකාවෙන්ම සුපුරුදු විදිහට බොහෝ වෙලාවට සිදුවන අවරින් කතාව පටන් ගනිමු. මතක ඇති මීට සති කීපයකට කලින් ඉඳන්ම අපි කතා බහ කරමින් ඉන්නවා අර ඇමරිකාවට සංක්‍රමණිකයන් ඇතුළත් වීමේ ක්‍රමෝපායන් පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තදින් ක්‍රියාත්මක වුණු ප්‍රතිපත්ති. දැන් පසුගිය සතියේදී අපි කතා බහ කළා මෙක්සිකෝ දේශ සීමාවෙන් ඇමරිකාවට ඇතුල් වන නීති විරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තාව එක්තරා තද පියවරක් පසු ඔහුය වෙනස් කරගත්තා. නමුත් දරුවන් සහ දෙමාපියන් වෙන්කොට තැබීමේ මේ ක්‍රියාදාමය පිළිබඳව දීර්ඝ වශයෙන් මුළු ලෝකයම කතා බහ වුණා. ඒ අතරතුරේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සමයේදී ඔහු මේ මුස්ලිම් පසුබිමක් සහිත සරණාගතීන් පැමිණෙන රටවල් සම්බන්ධයෙන් ගත්තා වූ එක්තරා මේ සංක්‍රමණිකයන් සීමා කිරීමේ නීතියක් පිළිබඳව දැන් අලුත් ආරංචියක් ලැබෙනවා, විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට පක්ෂපාතීව. අපි ටිකක් මේ සම්බන්ධව කරුණු විග්‍රහ කරගනිමු. මුලින්ම අමල්, මොනවද අපිට ඇමරිකාවෙන් වාර්තාවන්නේ?
මේක ඇත්තටම දුර්ලක්ෂී ඉතාමත්ම තීරණාත්මක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ගිය අවුරුද්දේ මේ මුස්ලිම් රටවල් වලින් එන පුරවැසියන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් විරෝධතා ඇති වුණා, රට තුලත් ඇති වුණා, ඒ වගේම අනෙකුත් රටවලත් මේ ඇමරිකාවේ මේ ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් වුණා. නමුත් මේ අවසාන වටේදී මේ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ඉදිරිපත් කරපු අභියාචනය දැන් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 5-4 තීරණකින්, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ බහුතරයන් මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්ත ක්‍රියාමාර්ගය අනුමත කරලා තියෙනවා. ඒ අනුව අවසාන වතාවට සැප්තැම්බර් මාසයේ සංශෝධනයට ලක්වෙච්ච තහනම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට දැන් ශ්‍රේෂ්ඨාධිකරණය බලය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව, ඒකම යෙමනිය සහ පසුව ඇතුළත් කරපු උතුරු කොරියාව කියන රටවල පුරවැසියන්ට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරලා තියෙනවා. එපමණක් නෙමෙයි දිලුක්ෂි, මීට කලින් මේ තහනම ප්‍රකාශයට පත් කරේ දින 90ක කාලයකට. නමුත් දැන් ඒ කාලය ඉවත් කරලා දින නියමයක් නොමැතිව මේ තහනම ක්‍රියාත්මක කරන්නටත් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීලා තියෙනවා. මේක ඇත්තටම මුස්ලිම් වරුන්ට විරුද්ධ තීන්දුවක් නෙමෙයි. මේක ඇත්තටම ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ කල්පනා කරලා ගත්තු තීන්දුවක් හැටියටත් ශ්‍රේෂ්ඨාධිකරණය පිළි අරගෙන තියෙනවා. ඒ අනුව මේ වටේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේක විශාල ජයග්‍රහණයක් හැටියට හඳුනන්න පුළුවන්. ඔහු මේ රට තුළට දේශපාලන රැකවරණය ලබාගෙන පැමිණෙන පුද්ගලයන් වැළැක්වීමට ඒ ගන්නා වූ පියවරවලට ලැබිච්ච ඉහළම උසාවියේ අනුමැතිය හැටියට සලකන්න පුළුවන්.
ඔවම ලේතකම අපි පසුගිය සතියේදී කතා බහ කළානේ අර දකුණු ඇමරිකාවේ මෙක්සිකෝවේ සිට උතුරු ඇමරිකාවට සංක්‍රමණය වන සංක්‍රමණිකයන් සම්බන්ධව වන කතාව. ඊට පස්සේ අපි කතා බහ කළා ඒක අකුලා ගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළා කියලා අපේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශ කරා. දැන් ඒ කාරණාව සම්බන්ධයෙන් මේ වෙනකොට ඇමරිකාවේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද?
ඔව්, අතරම දිරුක්ෂි, මේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණ ජයග්‍රහණයක් ලැබුවට දැන් රට තුළට නීති විරෝධී ලෙස ඇතුල් වෙන පවුල් වල සිටින කුඩා දරුවන් වෙන් කර හිරඩස්සිය තබා ගැනීම ඒ ප්‍රතිපත්තිය ඔහුට අකුලා ගන්න සිද්ධ වුණා. එපමණක් නෙමෙයි දිරුක්ෂි, මේ පිළිබඳ නොයෙකුත් ඇමරිකාවේ ප්‍රාන්ත විසින් විශේෂයෙන්ම නිව්යෝර්ක් ප්‍රාන්තයත් මේ වෙනකොට උසාවියට මේ පිළිබඳ පෙත්සන් ගොනු කරලා ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කරමින් තිබෙන අවස්ථාවක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මේ දැඩි ප්‍රතිපත්ති අකුලගත්තේ. ඊට අමතරව දිලුක්ෂි, මේ වෙනකොට ඒ ඇමරිකාවේ නොයෙකුත් උසාවි වලින් ඔහුට බල කරලා තියෙනවා තව දින 30ක් ඇතුළත, ඒ කියන්නේ මාසයක කාලයක් තුලදී මේ දැනට දෙමව්පියන්ගෙන් වෙන් කරපු දරුවන් 2000කට ආසන්න හෝ ඒ හා සමාන ප්‍රමාණයක් නැවතත් තමන්ගේ දෙමව්පියන් සමග එක්වන්නට ඉඩ සලසන්න කියලා උසාවිය තීන්දුව කළා තිනවා. ඉතින් මේ නීති විරෝධී ලෙස රටට ඇතුල් වෙන පවුල් අධෛර්යමත් කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ගත්ත දැඩි ක්‍රියාමාර්ගය උසාවිය විසින් මේ වෙනකොට තහනමකට ලක් කරලා තියෙනවා, අතුරු වාරණයක් ලබා දීලා තියෙනවා. ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු විසින්මත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අත්හිට වීමට ලක් කරලා තියෙනවා. ඉතින් එක පැත්තකින් ඔහු ජයග්‍රහණ ලැබලා තියෙනවා මුස්ලිම් රටවල් වලින් පැමිණෙන පුද්ගලයන් තහනමකට ලක් කිරීම, අනිත් පැත්තෙන් රටට නීති විරෝධීව ඇතුල් වන පවුල් සම්බන්ධයෙන් ඔහුට මේ අවස්ථාවේදී ඒ ජයග්‍රහණ ලබා ගන්න නොහැකි වෙලා තියෙනවා.
ඔබ දන්නවා මේ අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ වන ප්‍රශ්නය කොයි ආකාරයෙන් විවිධ රටවල් වලට බලපාලා තියෙන කාරණයක් බවට පත් වෙමින් තියෙනවද කියලා. අපි මේ සිටින රට ඔස්ට්‍රේලියාවටත් මේ ප්‍රශ්නේ තදින්ම බලපාන කාරණාවක්. එහි පසුබිම පිළිබඳව ඔබ මේ රටේ ජීවත් වන කෙනෙක් විදිහට දන්නවා. හැබැයි අපි දැන් කල්පනා කළ තින් මේ යුරෝපාකරයටත් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පසුගිය සතියේ අපේ විශේෂාංගයට ඔබ සවන් දුන්නා නම් අපි මේ සම්බන්ධව වන තොරතුරු ඔබට කතා බහ කළා. එහිදී මට මතකයි අමල් ඔබ සඳහන් කළා යුරෝපාකරයේ නායකයෙක්ව යම් කිසි වූ තීරණයක් ගන්න යනවා කියලා. මේ නීති විරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධව ඔස්ට්‍රේලියාව අනුගමනය කරන ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ යම් සුදුසුකමක් තියෙනවද කියලා ඒ රටවල් වලට, විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව මේ ප්‍රධාන භූමියට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් රටට ඇතුල් කරගන්නේ නැහැ, ඔවුන් වෙනත් ස්ථානවල රඳවා තැබීමක් කරනවා රටින් පිටත ස්ථානවල. දැන් යුරෝපාකරයත් මේක ක්‍රියාත්මක කරන්න යනවයි කියන කතාව තමයි අපිට අවසාන වශයෙන් අහන්නට ලැබෙන්නේ. දැන් මොකක්ද ඒ සම්බන්ධව අපිට වාර්තාවන අලුත්ම තොරතුරු යුරෝපයෙන්?
ඔව් දිලුක්ෂි, ඒ සම්බන්ධයෙන් පහුගිය ඉරිදා වෙනකොට මේ යුරෝපා සංගමයේ රටවල් 16ක රැස්වීමක් පැවැත්වලා මේ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කරා. නමුත් ඒකේ ඔවුන්ට මේ පිළිබඳ ඍජු තීන්දුවක් ගැනීමට නොහැකි වීම හේතුවෙන් සහ ඊයේ අදයි යුරෝපා සංගමයට ඇතුළත් රටවල් 28ම පුළුල් සමුළුවක් මේ වෙනකොට ඒක කටයුතු සිදු වෙමින් තියෙනවා. ඉතින් ඒ රැස්වීමේදී මේ පිළිබඳ අවසාන තීන්දුවක් ගැනීමට ඔවුන් කටයුතු කරනවා කියලා තමයි බලාපොරොත්තු තියෙන්නේ. මේ අතරතුරේදී දිලෘක්ෂි, මේ සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය නිසා මේ වෙනකොට යුරෝපා සංගමයේ ඒ සමාජික රටවල ඔවුන්ගේ ඇයි හොඳය බොහොම දැඩි ලෙස පළුදු වෙලා තියෙනවා. මොකද දැනට ඉතාලිය සහ මෝල්ටාව තමන්ගේ රටට පැමිණෙන සංක්‍රමණිකයන් බාර ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ එක්කම දසලක්ෂයකට අධික සංක්‍රමණිකයන් පිරිවිරිසක් රටට පිළිගත්තු ජර්මනිය ඔවුන්ගේ ප්‍රතිපත්තිය දැන් බොහොම දැඩි වෙනස් වීමකට ලක් කරන ආකාරයක් තියෙනවා. ඉතින් කිසිම යුරෝපා රටක් දැන් ඒ අර විවෘත ප්‍රතිපත්තිය අනුගමනය කරන්නට කැමැති බවක් පෙන්වන්නේ නැහැ. ඔවුන් යුරෝපා සංගමයේ හැටියටත් තනිතනියමත් මේ සරණාගතයන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සැරසෙන බව තමයි පේන්නේ. ඉතින් ඒ පිළිබඳව තමයි ඔවුන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද හවස වෙනකොට මේ පිළිබඳ තීන්දුවක් ගන්න. මේ අතරතුරේදී තවත් නෞකාවක් ලිබියාව ආසන්නයෙන් ඔවුන් බේරගෙන යුරෝපයට රැගෙනමින් තියෙනවා. මේ වෙනකොට යුරෝපා රටවල් කිහිපයක් කෝටා ක්‍රමයකට, එහෙම නැත්නම් මේ නැවේ ඉන්න සංඛ්‍යාවෙන් පිරිසක් තමන්ගේ රටට ඇතුළත් කර ගැනීමට එකඟතාවයේ අනුව ඒ නෞකාවට යුරෝපයට ඇතුල් වීමට ඉඩ ලබා දීලා තියෙනවා. එතනදී බෙල්ජියම් සහ ලක්සම්බර්ගය කියන රටවල් දෙක සරණාගතයින් 15 දෙනෙකුත්, නෙදර්ලන්තයේ 20ක්, ඒ වගේම පෘතුගාලය මේ නැවේ ඉන්න 210% වගේ ප්‍රමාණයක් බාර ගැනීමට එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ වගේ ඒ මුළු සංඛ්‍යාවම එක රටක් බාර ගන්නේ නැතිව සුළු ප්‍රමාණයක් පමණක් බාර ගැනීමට දැන් එකඟ වෙලා තියෙනවා. ඉතින් නමුත් මේක දැඩි අර්බුදකාරී දෙයක් බවට පත් වෙලා තියෙනවා යුරෝපා සංගමේ සමාජිකයන් අතර.
ඔව්, සරණාගත මේ ප්‍රශ්නයෙන් පස්සේ සම්බන්ධව තියෙන ලෝක අවධානයෙන් පස්සේ අපි අවධානයට ලක් කරමු ලෝකයේ බලවත්ම රාජ්‍යන් දෙකක රාජ්‍ය නායකයින් දෙදෙනෙක් හමුවන්නට යන අවස්ථාවක් පිළිබඳව. මීට කලින් මේ වගේ විශාල හාහුවක්, විශාල අවධානයක් ඇති වුණා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර සිදුවුණු ඒ හමුව ලෝකයාම බලාගෙන හිටියා. දැන් මේ වගේ තවත් විශේෂිත හමුවක් සිදු වෙන්නට නියමිතයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර. මේක බොහෝ දෙනෙක් පුදුමයට පත් කරපු කාරණාවක් බවට පත් වුණා. මේක තීරණය කළ තියෙන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වීම නිසා. මේක ඉතාමත් ඉක්මනින් සිදුවෙන පාටකුත් අපිට පෙනී යනවා. දැන් මේක සඳහා දිනත් නියම කරගෙන තියෙන්නේ කියලායි අපිට අද වෙනකොට අලුතින්ම වාර්තාවන්නේ. මේක ජූලි මාසේ 16 වෙනිදා පින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි නුවරදී මේක පැවැත්වීමට නියමිතයි. මොකක්ද තමල් මේ හමුව පසුපස තියෙන සැබෑ හේතුව වන්නට පුළුවන් වන්නේ?
ඔව්, මේකත් ඇත්තටම දිලෘක්ෂි, අපිට අර උතුරු කොරියාවේ කිම් ජොං උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුව මුළු ලෝකයටම අදහා ගන්න බැරි විදිහට සිද්ධ වුණා වගේ තවත් කාරණාවක් හැටියට දකින්න පුළුවන්. මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මොස්කව් නුවරට යවලා පුටින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවටයක් පවත්වලා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පුටින් අතර ඒ සමුළුවක් ඇති කර ගැනීමේ එකඟතාවයකට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ලෝක බලවතුන් දෙදෙනා දැන් ඇත්තටම ලෝකයේ සීතල යුද්ධයක් නොතිබුණත් නැවතත් ඒ සීතල යුද්ධයක් ඇති කර ගැනීමේ ඒ මගකට පිවිසෙලයි කියන ඒ අවධානම ඇති වෙලා තියෙන වටපිටාවක තමයි මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් පුටින් සමග සමුළුවක් ඇති කරගන්නට මේ එකඟතාවය ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මේ දෙපළ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දැනට මැද පෙරදිග තියෙන තත්ත්වයක් විශේෂයෙන් සිරියාව සම්බන්ධයෙන් රුසියාව සිරියාවේ අසාද් ජනාධිපතිවරයාට සහාය දීමත් මීට කලින් ඇමරිකාව ඒ අසාද්ට විරුද්ධ කැරලිකාර කණ්ඩායම් වලට සහාය දීම සම්බන්ධයෙන් ඒ කටයුත්ත ගැනත් සාකච්ඡා කිරීමටත් දැනට ඔවුන් එකඟ නොවන ජාත්‍යන්තර අර්බුද සහ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් එකඟතාවයකට පැමිණීමටත් මේ සමුළුව උපයෝගී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක විශ්වාස කරන්න අමාරුම කාරණාව තමයි රුසියානු ජනාධිපති පුටින්ට බොහොම දැඩිව විරෝධය දක්වපු ජෝන් බෝල්ටන් කියන ට්‍රම්ප්ගේ නියෝජිතයා පුටින්ව බොහොම හිතවත් ලීලාවට මොස්කව් නුවරදී හම්බ වෙලා මේ සාකච්ඡාව ඇති කර ගැනීම සම්බන්ධයෙන් කැමැති කියන කාරණාවත් උන් ප්‍රකාශ කළා තියෙනවා.
ඔව්, ට්‍රම්ප් සහ පුටින් අතර සිදුවෙන මේ සාකච්ඡාවේදී බොහෝදුරට අවධානයට යොමු කරනවා යයි ඔබ සඳහන් කළා සිරියාවේ තියෙන අර්බුදය. අපි දන්නවා සිරියාවයට මේ අසාද් පාලනයට රාජ්‍ය පාලනයට බොහොම උදව් කරන රාජ්‍යයක් තමයි රුසියාව. හැබැයි අසාද් පාලනය පළවා හරින්නට රට තුලින්ම ක්‍රියාත්මක වන කුඩා කුඩා කැරලි කණ්ඩායමලට ආයුධ සපයමින් දීර්ඝ කාලයක් තිස්සේ ඇමරිකාව උදව් කළා. කොහොම හරි මේ වෙනකොට සිරියාවේ IS ත්‍රස්ත මර්ධන ක්‍රියාවලිය බොහොම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් යනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඊට අමතරව අර කුඩා කැරලි කණ්ඩායමල ක්‍රියාකාරීත්වය වෙනත් අපිට විටින් විට වාර්තා වෙනවා. දැන් අපිට අලුතෙන්ම වාර්තා වෙනවා සිරියාවේ දකුණු දිග ප්‍රදේශයේ ආශ්‍රිතව යම් විශේෂිත නගර කේන්ද්‍ර කරගෙන ත්‍රස්ත ක්‍රියා මර්ධනය කිරීමේ විශේෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියලා. අපි කැමැති අලුත්ම තොරතුරු දැනගන්න මේ සම්බන්ධයෙන්.
ඔව්, දිලුක්ෂි, ඇත්තටම මේ සිරියාව ඇතුලේ දැන් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් විශේෂම IS සංවිධානය මූලික කොටගෙන සිදුවෙච්ච ඒ කරුණු බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. ඇත්තට මේක නැති තරම් මේ වෙනකොට වැඩිපුරම යුද මෙහෙයුම් සිද්ධ කරන්නේ අසාද් ජනාධිපතිවරයාගේ ඒ හමුදාව සහ ඔහුට සහාය දක්වන රුසියානු ගුවන් හමුදාව වගේ කොටස් පාවිච්චි කරගෙන. ඉතින් දැන් අලුත්ම තත්ත්වය හැටියට තියෙන්නේ ඇමරිකාවෙන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත් වීමක් ඇති වෙන්නේ නැති අවස්ථාවක රුසියාව ඔවුන්ගේ ගුවන් ප්‍රහාර උත්සන්න කළයි කියලා. මෙතනදී මේ දරා කියන ප්‍රදේශයට දිගින් දිගටම දැන් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරලා ඒ ප්‍රදේශයේ සිටින සහ ඒ ප්‍රදේශයේ පාවිච්චි කරමින් ක්‍රියාකාරකම් සිද්ධ කරන ඒ IS සමාජිකයන්ට දැඩි පීඩනයක් ලක් කිරීමට රුසියාව යොමු වෙලයි. ඉතින් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලෙදිත් ඒ වගේම අනෙකුත් ජාත්‍යන්තර ඒ සහන කටයුතු කරන ආයතන මෙතනදී රුසියාවෙන් ඉල්ලීමක් කළා තියෙනවා යම් කිසි විදිහකට මේ සටන් විරාමයක ගරු කරන්නට කියලා. නමුත් මේ දරා ප්‍රදේශයේ ඇතිවන ඒ රුසියානු නායකත්වයෙන් සිදවන ඒ සටන් තවත් උත්සන්න කරන්නට රුසියාව බලාපොරොත්තු වෙනවා කියන ඒ පණිවිඩයක් දැන් ලැබිලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් මෙතනදී පෙනී යන කාරණාව තමයි ඇමරිකාව මේ ප්‍රශ්නෙන් තමන් අත හොදගෙන ඒ රුසියාවට මේ කටයුත්ත අවසන් කරන්නට පිට ප්‍රස්තාවක් ලබා දුන්න බවත් වාර්තා වෙනවා.
මේ සතියේ ප්‍රමුඛතම විදෙස් විත්තේ තමයි අපි අද දවසේදී අවධානයට ලක් කළේ. සුපුරුදු පරිදි මේ කාර්යතාවයට සම්බන්ධ වීම පිළිබඳව AFP ප්‍රතිජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධවේදී අමල් ජයසිංහ මහතාට අපගේ සුපුරුදු ස්තුතිය. අමල්, එහෙමනම් අපි ලබන සිකුරාද හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.